Sri Lanka, ඒකීය දේශයක් උදෙසා පහන් දොරා. නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානයේ Radio Sri Lanka, presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට පැනට් FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සිකුරාද දවසේ අදත් වීක ගන්න ඔන්න මෙනත් කියලා කියන්නේ සතියන්තයත් ඔන්න මෙනත් කියලා ඉන්න වෙලාවේ සී සර ලංකා ගෙනේන යෝන් පීස වැඩසටහන තුළින් තමයි අද අපි හමු වෙලා ඉන්නේ. මේ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන මේ හෝරාව තුළදී අපි මේ ගත කරන හෝරාව බොහොම මේ හරවත් විදියට කියවන්න. ඉතින් අද කාලෙකට පස්සේ මුලින්ම හඳුලා දෙන්න ඕන මගේ මිත්‍රයා සම්බන්ධලා ඉන්නවා කරණ. ආයිබෝන්.
ආයිබෝන් චාමික.
ඒ වගේම දිහන් ගැන මතක් කරන්න ඕන අපේ අනිත් මිත්‍රයා අපේ ස්වරසන සම්බන්ධ වෙන නේද? විශේෂයෙන්ම ඔහු සම්බන්ධ වෙන්නේ මේ කාර්මික අංශයෙන්.
ඔව් මම හිතන්නේ මේ දිහන් අපි කතා කරමුද?
ආයිබෝන් චාමික. ආයිබෝන් කල්ල.
අයිබන් ඒ වගේම විශේෂම කියන්න ඕන අද දැන් අපි යෝන් පීස වැඩසටහනට තුලින් අවසාන වරට හම්බුනේ අවුරුද්දට ඔන්න මෙන්න කියලා තිබුණු වැඩසටහනේදී. ඉතින් ඊට පස්සේ අපි හම්බ වෙන නිසා විශේෂයෙන්ම අපේ මේ වැඩසටහන සම්බන්ධ වෙන සියලුම ශ්‍රාවකයන්ට අපි අසන්නන්ට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් අවුරුද්ද පොඩ්ඩක් ගෙවිලා තිබුණා. අවුරුද්දෙන් කතා කරද්දී කතා කරන්න ඕන නවසීලන්තයේ මේ ඔක්ලන් නුවර දැන් බොහොම මේ විවිධ කණ්ඩායම් විවිධ පුද්ගලයන් විසින් මේ අවුරුදු උත්සව පවත්වන්න මේ යෙදෙන එක හොඳ දෙයක් නේද? දැන් මං හිතන්නේ ඔක්ලන් නුවරම අවුරුදු උත්සව තුනක් තිබුණා.
ඔව් චාමී, ඇත්තටම දැන් මම හිතන්නේ මේ ලොකු ජනගහනයේ කියන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ වර්ධනයකුත් අපිට පැහැදිලිව දකින්න හම්බ වෙනවා. මතන ඒකත් එක්කම තමයි මේ ගොඩක් වැඩසටහන් සහ ගොඩක් වසර පුරාවට පැවැත්වෙන එක එක කාර්යය ඉදිරියලා තියෙන්නේ. මම ඇත්තටම ඒක ගැන ගොඩක් සතුටු වෙනවා.
විශේෂයෙන්ම දැන් අවුරුද්දක් කියන සංකල්පය තුලින් වෙන්නේ අර ඒ කියන්නේ ගොඩක් කාලයක් හම්බෙන්න බැරිලා හිටපු ඒකනේ වෙන්නේ නේද? කියන්නේ නෑදෑගම් ගමන් ගිහිල්ලා තමන්ගේ මේ පරණ හිත මිත්‍රාදීන් හමු වෙන එකනේ. ඉතින් අපේ නවසීලන්තයේදී ඒ දේට ගොඩක් ලැබෙන අවස්ථාව අඩු වුණත් විශේෂයෙන්ම මේ ඔක්ලන් වාසීන් සමග එකතු වෙලා ඒ වගේ බොහොම විනෝදකාමෙන් ගෙවන්න පුළුවන් දවසක්. ඒ වගේම තමයි මේ විශේෂයෙන් අපේ කුඩා දරුවන්ට හොඳ අවස්ථාවක් ලැබෙන අපේ සම්ප්‍රදායික දේවල් වලට පොඩ්ඩක් අපේ සම්ප්‍රදාය ක්‍රීඩා මොනවද කියලා පෙන්වන්නේ. ඒ වගේම ඒවා ඒ තුලින් විනෝදෙන්නේ සම්ප්‍රදායික ක්‍රීඩා කියලා කිව්වොත් මං හිතන්නේ සම්ප්‍රදායිකම ක්‍රීඩා දැන් හවුරු දුස්සවල නෑ. හැබැයි
දැන් සම්ප්‍රදාය ක්‍රීඩා ජානක අපි පොඩි කාලෙත් ගොඩක් තිබ්බේ නෑ.
ඔව්,
ඒ කියන්නේ හැමදාම මේ කාලෙන් කාලට අලුත් අවුරුද්දේ උත්සවය තියෙන ඇතුළත තියෙන මේ තරඟ වෙනස් වෙවි ආවා. වර්තමානයේ තියෙන ගොඩක් මේ අවුරුදු 10කට කලින්ද දකින්න හම්බුන ඒ මුහුණවර දැන් නැහැ. ඇත්තටම අවුරුදු උත්සවයක.
ඔව්, දැන් අපි කතා කරන මීටර් 100 වගේ තරඟව මම හිතන්නේ ඒක يعني එහෙම තිබුණෙම නැහැ. නමුත් අර ඔබ කිව්වා වගේ දැන් අවුරුදු උත්සවල මේ විශේෂ මංගයක් වගේ වෙලා නමුත් ඉතින් එහෙම තමයි නමුත් අර එතනින් වෙන්න ඕන අර විනෝදාශ්‍රවාදේ වගේම අර පොඩ්ඩක් කෙනෙක් එකතු ලෙංගතු කමින් මේ හුමාර් කරගන්න ඉතින් අරුත් අවුරුද්ද එහෙම ගිවිලා ඇද්දි ඔබ විශ්වාස කරන්න ඇති දැන් 29 වෙනිදා මං හිතන්නේ හිට නෙවෙයි අනිද්දා
අනිද්දා
වෙසක් ලබනවා පොඩ්ඩක් නුහුරුකම දැනෙනවා නේද
මොකද අප්‍රේල් මාසේ වෙසක් සැමරීම නේ චාමික
ඕ පෞද්ගලික මම නම් එකේ ඇත්තටම දැන් විශේෂයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ බක් මාසේ කියන්නේ අප්‍රේල් මාසේ බක් මාසේ ඊට පස්සේ වෙසක් මාසය කියලා අපි සමරන්නේ මේ මාසේ දවසකනේ ඒතකොට මේ මාසේ තමයි ඉතින් ඒ වෙනුවෙන් වෙසක් මාසය කියලා වෙන් කරලා තිබුණේ මම දැක්ක මේ පසුගිය දවසක මේ මල්වතු මහානායමිනුත් මේ පිළිබඳව තමන්ගේ විරුද්ධ මේ ප්‍රකාශ කරලා තිබුණා මොකද මේක මේ මාසේ යොදාගත්තේ නැත්තේ කියලා ඒක ඇත්තෙනම මේ තුම උන්වහන්සේගේ මේ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නමුත් ඇයි මෙච්චර ප්‍රමාදුනේ කියලා ප්‍රශ්නකුත් තිබුණා හැබැයි
ඔය ශාමික ඇත්තටම මේ වෙසක් අපි ඇත්තටම මේ බෞද්ධයන් වශයෙන් අපි හරනම් පිළිපදින්න ඕනේ ඇත්තටම මේ ධර්මයේ සහ ඒ එදා දවසේ පන්සලට ගිහිල්ලා ඒ වෙසක් දවසේ දෙච්චව මෙනෙහි කරන එක. නමුත් මේ මං හිතන්නේ මොකක් හරි හේතුවක් නිසා ඔබ ඇත්තටම දන්නවද මොකද්ද හේතුව කියලා මේ අවුරුද්ද විතරක් මේක මෙහෙම වෙසක් පොය අප්‍රේල් මාසෙට දාගන්න.
නෑ මම හරියටම හේතුවක් දන්නේ නෑ. මම දන්න විදියට මම දැක්ක පුද්ගලික ප්‍රකාශය කළා තිබ්බා මේ ඔක බුද්ධ වාර්ෂයේ 90 සාමාන්‍ය මේසය විසක් ලැබ මේ සමරන්න වෙන්නේ අප්‍රේල් මාසේ ඔහොමම කතන්දරයක් නමුත් ඒ කෙසේ වුණත් අපි සම්ප්‍රදායයට පටහැනි වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා මගේ ඇඟේ මොකද අපේ විශේෂයෙන්ම අපේ ඊළඟ පාර දැන් අපි බරෝ ලංකාවේ ඉන්න පුද්ගලයන් කරන දැන් අප්‍රේල් නිවාඩුවට ලොකු නිවාඩුවක් අරගෙන ආපහු 29 වෙද්දී එහෙම නිවාඩුවක් ගන්න උන්ට බෑ ප්‍රායෝගික ගැටලුවකුත් තියෙනවා ඉතින් වෙසක් මාසයේ හරි විදියට සමරන්න උන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි මේ සැර දැක්ක තොරන් වුණත් හැමදේම එච්චර මේ මොකද වෙලාවකුත් නැහැනේ. අනිත් එක මම දැක්ක මේ වාරණයකුත් පනලා තියෙනවා තොරන් එමෙ හැමතැනම මේ හදන්නත් බෑ කියලා.
ඔව් මමත් දැක්ක මචාමික මේ සමාජ මාධ්‍ය ජාලවල එහෙම දෙයක් ගියා මේ වෙසක් දවසේ තොරන් පෙන්වීම මේ තහනම් කරලා. එතකොට මිනිස්සු තව ගොඩක් පන්සලට යාමට නොන්දු වෙනවා කියන මේ හේතුවෙන් නමුත් මේ දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 26 ඉඳන් තමයි මේ වෙසක් සතිය පටන් ගන්නෙ නිල වශයෙන් and මේ මැයි 2 වෙනිදා ඉවරයි.
ඔව්.
එතකොට අර වෙසක් ඇයි තිබෙන්නේ නැහැ වගේ තමයි.
ඔව්. ඇත්තනම මම පෞද්ගලිකව දැන් අබේ නවස ඒ කියන්නේ වෙනත් රටවල මැයි 29 විදියට තමයි සමරන්නේ. මං හිතන්නේ මං හිතන විදියට නවසීලන්තේ ඉන්න වාසීන් එහෙම මේ සතියන්තේ වෙසක් සමරන්නේ නැහැ කියලා මං හිතනවා. ඒක දන්නේ නැහැ කොහොම වුණත් අර මේ
පොඩ්ඩක් කර නුහුරු ගතියක් තියෙන අපේ සංස්කෘතිය වශයෙන් ඇත්ත.
ඔව්. දැන් ඔබ ඒ වුණාට අපි මුලින් කිව්වා වගේ අපි දිනේ කෙසේ වෙතත් අපි මේ වෙසක් උත්සවය තුලින් අපි මේ සමරන්නේ බුදුජාණන් වහන්සේගේ තිමුල්ගල. ඉතින් විශේෂයෙන්ම අර බොහෝ වෙලාවට දැන් අර අද තීව තත්ත්වයක් අනුව මේ දන්සැල් ඊට පස්සේ තොරන් ඕ වගේ දේවල් වුණනව අර නිකම්ම මේ ආමිෂ ඒ කියන්නේ
කොටමක මේ හොල්මන් මන්දිරකම චාමික වෙසක් වලට ආවේ.
ඒක තමයි. ඒ කියන්නේ අර ආමිෂ කියන්නේ සාමාන්‍ය බල සතුරු වෙන දේවල් වලට මුල් තැන දීලා තිබෙනවා. නමුත් අර විශේෂයෙන්ම මේ
ප්‍රතිපත්තියක්
වශයෙන් ඒ කියන්නේ ප්‍රතිපත්ති වලට මුල් තැන දීලා විශේෂයෙන් මේ තුලින් සමන්ගේ ආගම සීකරන
ආධ්‍යාත්මික දියුණුව සෞසා ගන්න කොහොමටත් මේ අපි දැන් ඒවයි කාලෙක ජීවත් වෙන්නේ.
ඔව් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම දැන් මේ කාලය ඇටියට ඒක හරි වටිනවා කියලත් මම හිතනවා. ඉතින් අපි මුලින්ම මේ ලස්සන ගීතයක් තෝරගෙන තිබෙනවා මේ කරන මේ ගීතය මම හිතන මේ ගීයේ මේ අපි වැඩසටහනට පටන් ගන්න හොඳයි. ගීතය රචනා කරලා තිබෙන්නේ අපේ රටේ හිටපු අතිවිශිෂ්ට ගේපද රචකයෙක් මහගමසේකරයන්. මේ ගීතය ගායනා කරන්නේ WD අමරදේවයන්. ඒ කියන්නේ හොඳ සුසංගයක් මම හිතන්නේ උන් දෙන්නා එකතු වෙලා අපේ රටේ ගීත ශිෂ්‍යයට අති වටිනා ගීත සමුදයක් මේ තිලන කර දුන්නා. මේ ගීතය තුලින් කියවෙන දේටත් පොඩ්ඩක් ඇහුම් දෙකම් දෙන්න කියලා කියනවා. කියන්නේ ඇසේ මතුවන කඳුළු බිඳුගෙන ඔබේ සිරිපා දොවන්නම්. ඒ කියන්නේ හරි අර වචන ගලපලා තියෙන විදියනේ. ඒ කියන්නේ තමන්ගේ හිතේ තුල මේ බුදුරජාන් වහන්සේට කොච්චර ගෞරවයක් තියෙනවද කියලා තමයි මේ ගීතයෙන් කියවෙන්නේ. ඒ වගේම තමන්ගේ තියෙන කෙලෙස් නැති කරගන්න මට පිහිට වෙන්න කියලා.
අපි ඇත්තට මේ චාමි ගීතෙට ගිහලා ඉමු.
ඔව්.
ඇසේ
ගීතයක් මං හිතන්නේ මේ අහන් ඉන්නකොට මේ වගේ ගීත සාමාන්‍යයෙන් අර හරියට හදවතට බොහොම සමීප සහ මේ මනසට සැහැල්ලුවක් ඇති කරනවා. මේ කල්න අපි මේ වෙනත් මාතෘකාවලට යන්න ඉස්සෙල්ලා කතා කරන්න හිතුණා වෙනත් කියන්නේ අපි ඌරලට මේ වැඩසටහන් තුලින් කතා නොකරන දේවල් පිළිබඳව දැන් මේ ක්‍රීඩාව කියන්නේ ක්‍රීඩාව තුලින් අපි කතා කරනවා. නමුත් අපි විශේෂයෙන් අපේ මේ වැඩසටහන් තුලින් ඒ පිළිබඳව ප්‍රධානතරක් ලැබුණේ නැහැ. නමුත් මට කතා කරන්න හිතුණා මේ පසුගියදා නිමා වුණු පොදු රාජ්‍ය මණ්ඩලී ක්‍රීඩා උල්ල කොමන්වෙල්ත් ගේම්ස් කියන්නේ බ්‍රිතාන්‍ය මේ ඇත්‍රටික්ස් මල්ල ක්‍රීඩා මේ තරගාවලියකින් එක දෙවෙනිවන්නේ ඇත්තරම මේ මේ ඔලිම්පික් වගේ ක්‍රීඩාවලියකට පමණයි.
ඔව් සහභාගී රටවල් ගන්න අනුව.
ඔව් සහභාගී රටවල් ගන්න සහ ප්‍රධාන වශයෙන්ම මේ කියන්නේ ඇමරිකාව වගේ රටවල් වලට අමතරව අනිත් මේ ප්‍රධාන ගණේ තියෙන රටවල්
නටම් වගේ
සහභාගී වෙනවා. ඉතින් මේ පොජරාජ මණ්ඩල ක්‍රීඩා උල්ලේදී අපි මතක් කරන්න ඕන මේ ශ්‍රී ලංකාවට එන්න ඉස්සෙල්ලා නවසීලන්තයේ පුංචි රටක් වුණාට ලොකු මේ මේ ජයග්‍රහණයක් වාර්තා කරගත්තා. මං හිතන්නේ පදක්කම් සටහනේ පස්වෙනියට තමයි මේ
නවසීලන්තේ ඉන්නේ.
නවසීලන්තේ නිම් කරන්න පුළුවන් වුණේ. ඉතින් අර අපි කියන්නේ පුංචි රටක් වුණාට මං හිතන්නේ මේ රටේ ජනතාව බොහෝ වෙලාවට මේ ක්‍රීඩාවටත් මුල් තැනක් දීලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතේ එක කොටසක් වෙලා තියෙනවා. අප බැලුවොත් අද පාසල් කියන්නේ පාසල් යන මේ මේ දරුවෙක් ගත්තොත් මොකක් හරි ක්‍රීඩාවකට හෝ දෙකකට සම්බන්ධ වෙලා තියෙනවාමයි. මොන බාහිර කියන්නේ කොතරම් අධ්‍යාපන පටිවිදු කරත් ඒ තුලින් සාමාන්‍ය සම්බන්ධ වෙලා තිබෙනවා. මං හිතන්නේ ජීවිතේට අර සමබරතාවය රැකගන්න එක ලොකු පිටුවහලක් වෙන නිසා. ඉතින් ලංකාව අපි ගත්තොත් මේ කාලයක් තිස්සේ අපි ඔබට මතක ඇති කරන දැන් අවුරුදු කීපයකට කලින් කියන 94 95 කාලේ අපේ මං හිතන්නේ මල් ක්‍රීඩාවේ ස්වර්ණමය කාලේ කිව්වොත් නිවැරදි. ඒ කියන්නේ සුසන්තික ජයසිංහ, දමෙන් දර්ශා, ශ්‍රියානි කොළවංශ, සුගත් තිලකරත්න ඔය පිරිස අපේ රටේ ලොකු කතාබහක් ඇති කරා. ඒ කියන්නේ මේ ලොකු ජයග්‍රහණ ලබා දුන්න පුංචි රටක් විදියට ඉන්දියාවටත් වඩා විශේෂයෙන්ම ආසියාව පරදලා ඔලිම්පික් මට්ටමේ යන තරම් මේ මල් ක්‍රීඩා වශයෙන් අපිට ලොකු කීර්තියක් අත් කරලා දුන්නා. නමුත් ඊට පස්සේ මේ මල් ක්‍රීඩාවට අමතර අනිත් ක්‍රීඩා ඉසව්තුරුනිත් යම් කිසි පසුබෑමක් සිදු වුණා. පසුගිය ඒ කියන්නේ දැන් අවුරුදු කිහිපයකට කලින් සාප් ක්‍රීඩාවලේ යම් කිසි සාර්ථකත්වයක් අත් කරගත්තා. නමුත් එතරම් කතාබහ කරන්න තිබුණු මාතෘකා අඩුයි ක්‍රීඩාවක් වශයෙන්. දැන් අපි අපේ ලංකාව දිහා බැලුවට පස්සේ මිනිස්සු ඇත්තන ප්‍රශ්නෙ මිරිකලා ඉන්නේ නේ. දැන් සාමාන්‍යයෙන් ඔවුන්ගේ මනස වෙනස් තැනකට යොමු කරගන්න නම් ඔවුන්ට මාතෘකා අඩුයි. දැන් අපි බැලුවොත් පුංචි දෙයකටත් හැම වෙලාවෙම කතා කරගන්නවා. ඒ කියන්නේ මිනිස්සු මාතෘකාවෙන් හොමින් යන කාලෙක කතා කරන ඕන දෙය තමයි පොදු රාජ මල්ලි ක්‍රීඩාවලදී අපිට හැකියාව ලැබුණා. අවුරුදු ගණනාවකට පස්සේ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් ලංකාවට ගේන්නේ.
ඔය චාමික මේ මම පොඩි මේ තව එකතු කිරීමක් කරන්න.
ඔව්.
මීට පෙර ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලියකදී වැඩිම පදක්කම් හිමි කරන තියෙන්නේ 1950 දී නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර හි පැවති මේ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලියේදී.
හරි හරි.
මේ ඒකදී පදක්කම් හතරක් හිමි කරගන්න පුළුවන් රන් පදක්කමක් සමග.
ඔව්.
මේ මම හිතන්නේ ගොඩාක් ක්‍රීඩකයෝ ඉඳලා තියෙනවා ඩන්කන් වයිට් ඒ වගේ මේ මම හිතන්නේ අපේ ප්‍රසිද්ධ නම්
ඒකනේ ඩන්කන් වයිට් ඔහු තමයි ඔලිම්පික් පදක්කම රටේ දීපතකමකුත් තියෙන මම හිතන්නේ සුසන්තිකා ලෝක රට පදක්කමක් ගත්තා ඔලිම්පික් වලින් මීටර් 200 ඊට ඉස්සෙල්ලා එකම රන් පදක්කම ඔහු එකම පදක්කම ලබාගෙන තිබෙනවා ඩන්කන් වයිට්. ඉතින් අපි ඔහුට මේ මේ කියන්නේ ඔහු කර ඒ ලබා දුන්නු කීර්තිය ගැන මේ වර්ණනා කරනවා. නමුත් අපි කතා කරන කාරණා ඩන්කන් වයිට් කියන්නේ ඇත්තටම මේ සුදු ජාතිකයෙක් ලංකාවේ. ඒ කියන්නේ ඔහුගේ ඔහුගේ අම්මලා තාත්තලා සහ ඔහු මේ පිට රටින් ආපු පුද්ගලෙ නේද. නමුත් ලංකාවේ සම්භවයක් තියෙන ලංකාවේ නමක් තියෙන පුද්ගලයෙකුට අපි කතා කරන්නේ ඔලිම්පික් ක්‍රීඩාවෙන් සුසන්ති ජයසිංහ. ඊට පස්සේ 1950 ත් හොඳ දශකම් පෙන්නලා තිබුණා මේ ඔබ කිව්වා වගේ. නමුත් අර ඩන්කන් වයිට් ඇතුළුව
ඔව් මේ ඩන්කන් වයිට් මේ 440 කඩළු පැන්නීමේ ඉසව්වෙන් රම්පදක්කව හිමි කරලා තියෙනවා. මේ බොක්සිං ඉසව්වෙන් කේ එඩ්වින් සහ මේ තව ඉසව්කින් ඇල්බර්ට් පෙරේරා රිදී පදක්කව හිමි කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ අපේ මීට කලින් හිතන්න චාමික අවුරුදු 50කටත් අධික කාලයකට කලින් තමයි 60 68ක් නේද 68ක් හයිටම එච්චර කල් අපිට ගිහිලා තියෙනවා ඊට වඩා පදක්කම් සංඛ්‍යාව ලබා ගන්න. එතකොට හිතන්න පුළුවන් ක්‍රීඩාව අපි කොච්චර ඉදිරියට ගිහිලා තියෙනවද පිටුපස්සට ගිහිලා තියෙනවද.
ඔව් දැන් අපි බැලුවොත් අපි ඒක විශේෂයෙන්ම දැන් පාසල් පද්ධති වලින් පේනවා කලින් දැන් අපි ලංකාවේ බැලුවොත් ක්‍රීඩාවක් කරන්නේ ඉතාමත්ම අඩුයි. ක්‍රීඩාවක් කරත් ඒ ක්‍රීඩේ කියන්නේ ලැබෙන සැලකිලි සහ ඔවුන්ට ලැබෙන මේ පහසුකම් ඉතාමත්ම අවමයි.
මොකද ලංකා ග්‍රවුන්ඩ් එකේ ක්‍රිකට් ගිල්තිනම් දැකලා තියෙනවා අපි මොනවද තියෙන පහසුකම් කියලා.
ඒක තමයි. දැන් නමුත් ඉතින් මේ 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 අපහසුකම් මැද්දේ අපිට පුළුවන්කම ලැබුණා පදක්කම් 6ක්. අපි මතක් කරන්න ඕන දෙයක් ඇත්තට මම දන්නේ අපේ ජනමාධ්‍යවල මේ පිළිබඳව කතා කරනවද කියලා. මේවා කතා කරන්න ඕන. මේ 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 පුද්ගලයා මේ නම් මේ ජයග්‍රහණ ලබාගත් පුද්ගලයා සමාජයට ගිහිල්ලා හඳුන්ලා දෙන්න ඕන. ඊට පස්සේ ඊළඟ පරම්පරාවට යම්කිසි රෝල් මොඩල් අපේ රටේ නැති වෙලා තියෙන පිරිස තමයි රෝල් මොඩල්ස් කියන කට්ටිය. දැන් අපි අපි ක්‍රිකටර්ස්ලා බැලුවොත් කරන ඉස්සෙල්ලා අපි ගොඩක් අරවින්ද ඊට පස්සේ මුරලී වගේ කියන්නේ අපි මේ නම් දැක්කාට පස්සේ මාර මේ ගරුත්වයක් තිබුණා නේ. දැන් අපිට නැති වෙලා තියෙන අපේ ඊළඟ පරම්පරාවට මේ වගේ රෝල් මොඩල්ස් මේගොල්ලෝ තාම දැන් විශේෂම කතා කරන්න ඕනේ බොක්සින් ක්‍රීඩාව තුළින් මේ ජයග්‍රහණ ලබා ගත්ත අනුෂා කුඩිතුවක්කු කියලා. ඒගේ කතාව මාධ්‍ය තුලින් යම්කිසි ආවරණයක් දුන්නා. ඒක හොඳයි. ඔබ දන්නවත් ඇති මේ අනුෂා කුරිතෝක්කි කියන්නේ බොක්සින් ක්‍රීඩාවෙන් ලෝකඩ පදක ලබා ගත්ත මේ කිලෝග්‍රෑම් 48ට අඩු බරපන්තියේදී ඇගේ කතාව තුලින් අපේ ජීවිතේට යම්කිසි පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. මොකද 2016 වසරේදී පැවැත්වුණු සාෆ් ක්‍රීඩාවලදී මේ මේරි කොම් කියන ඉන්දියානු ජාතික ක්‍රීඩිකාව අතින් ඇය දරුණු පරාජයක ලක් වුණා. දරුණු මේ කියන්නේ කොතරම් දරුණු වුණාද කිව්වොත් ඇයගේ ප්‍රහාරයකට මේ වැටලා ඌට රෝද පුටින් දිව ගෙවන් වුණා මාස දෙක තුනක් විතර. ඊට පස්සේ ඇය පුහුණු වෙලා තමයි මේ 2018 මේ තිබුණු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩාවලට සහභාගී වුණේ. ඒකේ දෛව උපගත සිදුවීම කියන්නේ ඇයට ඇත්තරම මේ සෙමි ෆයිනල් එකේදී අවසාන පූර්ව වටයේදී ආපහු මේරිකෝම හම් වෙනවා. ඉතින් අවාසනාවකට මේ මේරිකෝම පරාජය කරන්න එවටේදී මේ මේ පුළුවන්කමක් ලැබුණා. නමුත් අර කතා කරන්න ඕන ගන්න ඕන තැන තමයි අර ධෛර්ය සම්පන්නකම නේ. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණාට පස්සේ ඒතරම් මේ පොහොසත් මේ මේ පෞලකින් ආපු මේ මේ කෙනෙකුත් නෙවෙයි. ඒකින්ද අතැල්ල දාන තිබ්බා ඉතාම පහසු වෙන්නේ. ලැබෙන දෙයක් නැති නම් නමුත් ඇයගේ ධෛර්යවන්තකමින්ද අවසානයේදී මේ ලෝකඩ පදක්කමක් කරා යන්න පුළුවන් වුණා. මං හිතන්නේ ඒක ලොකු මේ 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 ඒ කියන්නේ achievement එකක්. ඒ කියන්නේ ඒ තරම් දුරට පැමිණීමට පුළුවන් වුණා කියන එක.
ඔව් අනිවාර්යයෙන්ම චා. මං හිතන්නේ කුඩා දරුවන්ට පවා කියා දිය යුතු කතාවක්. ගත හැකි ආදර්ශ බොහොමයි.
ඔව්. ඊට අමතරව මේ අපේ තවත් පදක්කම් පහක් තිබුණා. ඒ කිය මතක් කරන අපි පුලිම නම් වශයෙන් මතක් කරමු පුළුවන් නම් මේ බරවිසලීම් වලින් රෙදී පදක්කමක් ලබා ගන්න පුළුවන් වුණා 69ට අඩු බරපන්ති ඉන්දික දිසානායක. ඊට පස්සේ ලෝකඩ පදක්කම 56 බරපන්තියට අඩු මේ චතුර ලක්මල් කියන ක්‍රීඩේ. ඊට පස්සේ දිනුෂ ගෝමස් 48ට අඩු බරපන්ති ලෝකඩ පදක්කම ලබා ගත්තා. ඊට පස්සේ බොක්සින් වලින් අනුෂා කුඩුත්වකට අමතරව තිවංක රණසිංහ සහ විධානගේ බෙන්තර මේ ඔවුන්ගේ ක්‍රීඩා අවසර තුළින් මේ මේ ලෝකඩ පදක්කම ලබා ගත්තා. ඒ වගේම මට මතක් කරන්න ඕන දෙයක් තමයි කලින් මේ මේ කියනෝ දැන් අපේ මල්ල ක්‍රීඩා ගැන අපි කතා කරන්නේ මුලින්ම අපේ රටේ ඉන්නව දන්නවත් දන්නේ හොඳ මේ මීටර් 104 මේ කොළොස ඒ කියන්නේ මේ තරුණයන් පිරිසක් හොඳ තැනකට යන්න පුළුවන්. උන්ට කියන්නේ 100 කියන්නේ මීටර් 100 කියන්නේ මං හිතන්නේ ලෝකේ හැමෝම කරන රිසව බොහොම මේ අමා රිසවක් මේ විශේෂයෙන්ම ඊළ තලයකට යන්න උන්ට මේ ලොකු පහසුකම් සහ මේ මේ සේවාවක් අවශ්‍යයි. මීටර් 104 ධාවන තරගයෙන් උන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා මේ ලංකාවේ වාර්තා විඳින්න. ක්‍රීඩකින් හතර දෙනින් ඒ ක්‍රීඩකින් හතර දෙනාගේ නම් බැලුවත් කලන මේ එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. දැන් ෂෙහාන් අඹේපිටිය, හිමා ශේෂාන්, මොහොමඩ් අෆ්රාල්, විනෝද සලිම් මං හිතන්නේ ඔවුන් මේ මේ විවිධ ජාති නියෝජනය කරමින් මේ තමයි සහභාගි වෙලා තියෙන්නේ. ඉතින් අර එකට එකතු වුණොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා මේ ඒ තුලින් අපිට පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මේ අවසාන මහා තරගයේදී හතරවෙනි ස්ථානයේ තමයි ශ්‍රී ලංකාව ලැබුණේ 104 පොදු රාජ්‍ය මණ්ඩලීය ලෙවල් එකේ හොඳ මේ ජයග්‍රහණය.
ඔව් අනිවාර්යයෙන්ම චාමික. අපි මේ මේ නිතරම කියන්න ඕනේ මේ ක්‍රීඩිකාවන් ගැන මේ ලංකාවේ මාධ්‍ය වලින් ගොඩක් ආවරණයක් දෙනවා අඩුයි.
ඔව්
මොකද මම දැකලා තියෙනවා ක්‍රිකට් ක්‍රීඩකයන් මොකක් හරි තරගාවලියකට ගිහිල්ලා ජයග්‍රහණ කරන් ආවට පස්සේ පිළිගන්න විදිය මම පිළිගත්තේ නැහැ කියන්නේ. මම කියන්නේ ඒ දෙන සැලකිල්ල අඩුයි.
ඔව්.
එතකොට මං හිතන්නේ මේ මේ ඒ දිහා බලාගෙන තරුණ ක්‍රීඩකයෙක් වුණත් ගොඩක් ධර්මවත් වෙන්නේ නැහැ චාමික.
ඔව්. අනිවාර්යයෙන් දැන් මේ මේ වගේ ක්‍රීඩකයන්ට ඊළඟ දැන් අපි
මොකද මෙතන ඉන්නවද බෑනේ. මොකද ඔලිම්පික් තමයි ඊළඟ සිහිනේ වෙන්න ඕනේ.
පදක්කම් 6ක් ඔතනින් දිල්ලා කියන්නේ ඔලිම්පික් වල තව පද ඔතනින් තව පදක්කම් දෙකක් අපිට යන්න බැරි කමක් නැහැ. නේද? ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අවශ්‍යමයි. මොකද ඒකෙන් ඒ ක්‍රීඩිකයන්ට පළවෙනි දේ තමයි මේකේ ක්‍රීඩිකයන්ට පෞද්ගලික ලොකු මේ මේ පිටුහලක් තිබෙනවා. දෙවෙනි දේ තමයි ඊට පස්සේ එන කණ්ඩායමට ලොකු පිටුහලක් තියෙනවා. මම මෙතෙන්ට ආවොත් මටත් මේ වගේ සැලකිල්ලක් ලැබෙයි.
ඔව් මොකද මං හිතන්නේ ලංකාව වගේ රටක වෘත්තීයෙන් ඒ ක්‍රීඩිකයෙක් වෙන එක හරි අපහසු දෙයක්.
තාමත් මම පස්සෙයි.
මම හිතන්නේ මේ ක්‍රීඩක හැමෝම කොමක් හෝ ආයතනයක සේවයක් කරනවා ඇති.
ඔව්.
ඒ වගේ වටපිටාවක් එක්ක තව පොඩ්ඩක් උන්ව ධර්මවත් කරලා ඊළඟ ඉසව්වට ඊළඟ ඔලිම්පික් යන තැනට උන්ගේ ධෛර්යය වගේම අපේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඔලිම්පික් වල අපි මීටතර උනන්දු වෙමින් මේ ගැන කතා කරයි චාන්ක. ඔව්.
එක එක ක්‍රීඩා විසව වලට අපි කැමති වෙන කාලේ දැන් විවිධ ක්‍රීඩා විසව තියෙනවා. නමුත් මේ මල්ල ක්‍රීඩා වගේ ක්‍රීඩාවක් කියන්නේ දැන් අපි ඔලිම්පික් එක ගත්තොත් ඒක තමයි මේ අල්ටිමේට්. ඒක තමයි මේ දැන් අපි හිතමු විවිධ උසව් තියෙනවා මේ මල්ල ක්‍රීඩාවක ඔබ හිතන්නේ මීටර් 100 200 පදක් ඒවා තමයි අන්තිමට පෙන්වන්නේ නේ. අන්තිමට තියෙන මොකද ඒවා තමයි গোল্ডන් ඉවෙන්ට්ස්. ඉතින් මේ වගේ දක්ෂතා තියෙන පුද්ගලන්ට අවතදීමක් කරනවා නම් විශේෂයෙන්ම ජමයිකා වගේ රටකට යවලා හරි මේ පුහුණුකම ලබා දෙන්න පුළුවන් නම් ඒක වටිනවා. ඒ වගේ මේ බොක්සින් ක්‍රීඩාව බරයිසිලිම් කියන්නේ අපිට ඒ කියන්නේ අපි පදක්කම් නොලැබුණත් සෑහෙන කාලෙක ඉඳන් මේ
කරන වෙන ක්‍රීඩාවල්
අපිට ක්‍රීඩකයන් ඉන්න ක්‍රීඩාව. මොකද අපි බැලුවොත් මේ ඔය බරයිසිලිම් එක එක දේවල් වල අපිට මේ ඒ කියන්නේ ওই ජාත්‍යන්තර වශයෙන් විවිධ තරගාවලට අපේ රට නියෝජනය කරමින් යනවා. ඉතින් මේ ක්‍රීඩකයන් උනන්දු තියෙන අවශ්‍ය වන්නේ පරිපාලනයේ ඊට මැදිවත් වෙලා ඊළඟ තැනට යන්නේ කොහොමද කියලා මග පෙන්වන එක. අපි යුතුයනම් කලන මේ ඉගෙන පොඩ්ඩක් කතා කරන්න විශේෂයෙන්ම මේ මං හිතන්නේ නවසීලන්තයේ ඉන්න පුද්ගල දැන් විශේෂයෙන්ම මේ නවසීලන්තයේ පොදි රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ දබාගත් ජයග්‍රහණය පිළිබඳව හැමෝම කතා කරානේ. නමුත් මේ ශ්‍රී ලංකාවත් යම් කිසි තැනකට ආවා කියලා අපිට පෙන්වන්න තමයි අවශ්‍යතාවය ලැබුණේ. අපි බලාපොරොත්තු වෙනා ඊළඟ තරගාවලියතුලදී මේ ඊට වඩාත් ජයග්‍රහණ රැසක් අපිට ලබා ගන්න පුළුවන් වෙයි කියලා නේද?
ඔව් අනිත් එක තමයි අපි මේ අවසානයේදී ශ්‍රී ලංකාව 31 වෙනියට තරගවල නිමා කරේ. ඇත්තටම ලොකු දෙයක්.
අනිවාර්ය ලොකු දෙයක්. මේ අපිට අර විශේෂයෙන්ම දැන් මේ ඒක අපි කොච්චර කිව්වත් මේ වෙන විශේෂයෙන්ම ළමයින්ට අපේ රටේ දක්ෂතා තියෙන උන් තරම් ඉන්නවා ළමයි. විවිධ ඉසව් ඒගොල්ලෝ ඇත්තටම පාසල් මේ නිමුණාත් සමග ඒව අතාරිනවා. මොකද ඒවට ලැබෙන මේ සහයෝගයෙන් මදිකම නිසා.
ඔව්
ඔබ දැක්කත් දන්නේ මේ දැන් බැඩ්මින්ටන් වලින් මේ අපි ඇවිල්ලා තිබ්බා අර්ධ අවසාන පුරේ කියන්නේ ක්වාඩර් ෆයිනල්ස් වලට මේ දෙන්නා කිසිම පහසුකමක් නැතුව මේ දෙන්නාගෙම මේ ස්පොන්සර්ස්ලා හදාගෙන තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. බැඩ්මින්ටන් කියන්නේ කලන අති මේ මේ තරඟකාරී මේ ක්‍රීඩා. දැන් විශේෂයෙන් ඉන්දියාව ආසියානු මට්ටමේ පවා මේ අති තරඟකාරී. ඊට පස්සේ ඊළඟ ලෙවල් එකට යනකොට සහයෝගයක් අවශ්‍යයි නේද? ඔව් අපි ඒ සමගම අපි කතා කරමින් ඉඳ අපි ඊළඟ මේ කතාවට යන්න ඉස්සෙල්ලා මේ පෙදිහන් ගීතත් තෝරගෙන ඉන්න බල මොකද්ද දන්නේ නැතුව නම් තියෙන්නේ.
ඔව් අපි යන්න තව පොඩි වෙලාවක් දෙනවද ගීත සකසා ගන්න? මේරු ගීතය චාමික.
ඔව් මේ කල්න දැන් අපි ඒ කියන්නේ වැසසන තුලින් කතා නොකරන මේ විශේෂයෙන්ම අපි වැසසන තුලින් කතා නොකරුණත් මහින්ද අත්නායක මහතා සහ සුජාතා අත්නායක මහත්මිය කියන යන වැසසනනේ වුන් මූලිකම කතා කරන්නේ මේ පිළිබඳව. මේ රටේ දේශපාලන සත්‍ය අපි හිතනවා මේ අපි බලන කෝණෙන් මේ පිළිබඳ අදහසක් ඉදිරිපත් කරත් හොඳයි කියලා. මේ දේශපාලන මේ අස්ථාවරභාවය කියන්නේ අපි බැලුවොත් දැන්
එන අස්ථාවරභාවය ඇත්තට මේ අවුරුදු දෙකක් තුනක් තිස්සේ මේ විදිහටම තියෙනවා. තාම කිසිම අර මේ තේනනේ චාමික මේ අස්ථාවරභාවයේ කෙලවරක් වෙන දවසක්.
ඔව් ඔබ දන්නවා දැන් ඊයේ මේ එක්සත් ජාතික පක්ෂයේ මේ
නව
සංශෝධනයක් වෙලා තිබ්බා. නායකත්වයේ සංශෝධනය නේද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කිව්ව විදිහට එක්සත් ජාතික පක්ෂ නායකයා තමයි මේ යෝජනා ගෙනල්ලා තිබෙන තියෙන්නේ. ඊට පස්සේ මේ ඒ උපදේශක මණ්ඩලය මේ යෝජනා පිළි අරගෙන ස්ථිර කරලා අලුත් මේ බල මණ්ඩලයක් පත් කරලා තිබෙනවා. අපි දන්න විදිහට සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායකයා විදිහටත් රවි කරුණානායක මහතා උපනායකයා විදිහටත් මේ අකිල විරාජකාරී වශම් කාර්යවසම් පක්ෂයේ මහලේකම් විදිහටත් පක්ෂයේ සභාපති විදිහට නවින් දිසානායක පාණ්ඩාකාරක විදිහට මේ දොස්තර හර්ෂද සිල්වා මහතාත් මේ තමයි යෝජනා කරලා තිබෙන්නේ. දැන් අපි කතා කරොත් දැන් ඊට පස්සේ මේ ඔතන ඉන උපනායකයා විදිහට පත් කළ තිබෙන රවි කරුණානායක මහතාද අපි දන්න කතන්දරේ තමයි කරන මේ බැඳුම් කර වංචාව නිසා ඔහු මේ අර ජේෂ්ඨ මැති මේ ඒ තනතුරුණු පල්ලෙහා දාලා පසුබෙල ආසනයක් ලබා දුන්න පුද්ගලෙක්. දැන් එහෙම තියලා කොහොමද මේ වගේ එකපාරටම මේ උපනායක තනතුරු පත් කරන්නේ? ඔය වගේ ප්‍රශ්න මේ තිබෙනවා.
ඒ වගේ එක අපේ විතරන්නේ මතන මේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයන් වගේම මං හිතන්නේ ගොඩක් ඇමති මැති අමතරුන් එළියට අවිල්ලත් ඒ ගැන මේ නිර්භයම ප්‍රකාශ කරා අපි සමහරට සතුටු නැහැ කියලා මේ තීරණ ගැන.
ඔව් කෘත්‍යාධිකාරී මණ්ඩලේ ඉන්න මේ ජෝසප් මයිකල් පෙරේරා ඔහු ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් ඉල්ලාසීම මේ ලබා දුන්නා. ඒ වගේම තමයි මේ පැහැදිලිවම තමන්ගේ විරුද්ධතාවය ප්‍රකාශ කරපු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් විතර අජිත් පී පෙරේරා සහ මේ හරිම් ප්‍රනාන්දු. විශේෂයෙන්ම අජිත් පෙරේරා ඔබ තමයි කිව්වේ අර ඔහුගේ මේ Facebook සරණ තබලා දීවා තමන්ගේ
කනගාටුව ප්‍රකාශ කරලා තිබෙනවා.
කනගාටුව ප්‍රකාශ කරලා තිබෙනවා කියන්නේ ඇයි මෙහෙම? ඒ කියන්නේ දැන් අපි විශේෂයෙන්ම කලන දැන් මේ ආර්ථිකය අනුව තමයි රටේ හැමදේම තීරණය වෙන්නේ. දැන් අපි කතා කරොත් අපි පසුගිය මාස දෙක තුනේම අපි මොනවද දේශපාලන තුලින් කතා කරන්නේ.
ඔව් අනිත් එක චාමික තව එක වැදගත් කාරණාවක් මම මතු කරන්න ඕනේ. දැන් මේ අග්‍රාමාත්‍යතුමාට එරෙහිව තිබ්බ විශ්වාස භංගය.
ඔව්.
දැන් ඒක පරාජය කරන්න මූලික හේතුවක් වුණා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කරන කියන මාතෘකාව.
ඔව්.
ඒ පොරොන්දුව.
ඔව්.
එතකොට මං හිතන්නේ මේ තුමාට සහයෝගය දීලා ඒ සහයෝගය දීපු මන්ත්‍රීන්ට මං හිතන්නේ වෙලා තියෙන්නේ අද මේ මාධ්‍යයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක්.
ඔව් ඒ කියන්නේ දැන් මේ කියන්නේ අපි නායකත්වය ගැන කතා කරොත් ඒක පැහැදිලිවම විරුද්ධයක් තියෙනවා නේද? ඒක දැන් අපි මං හිතන්නේ
කියන්නේ අපි කියන දැන් මේක අපිට මේ ඕනතරම් මාධ්‍යදී පේනවා මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න ඇමතිවරුම කියන කතා එක්ක.
මේ සාමාන්‍ය ලොකු සංශෝධනයක් බලාපොරොත්තුෙන් හිටියා. නමුත් එහෙම සංශෝධනයක් නෙවෙයි පොරුවට අර පුටු මාරු වීමක් තමයි මෙතන වෙලා තිබෙන්නේ.
නමුත් ඒක පක්ෂයේ අපි කිය මේක පක්ෂ තීරණයක් කියලා. නමුත් අපි දැන් කතා කරන්න ඕනේ මේ රටට කොච්චර මේක අහිත කරද කියලා. මේ යන වර්තමාන ආර්ථිකයේ හැම දෙයකම තියෙන මන්දගාමී බව සහ අස්ථාවර බව.
ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලා කතා කරගෙන ආවේ. දැන් අපි අද ප්‍රෝත්ති කියන්නේ ජනමාධ්‍යය තුල ජනමාධ්‍යත් මේව ගැනම තමයි කතා කරන්නේ අවසනාවකට. දැන් අපි කතා කරොත් අපි ප්‍රතිපත්තියක් ගැන නැත්නම් සංවර්ධන වැඩපිළිවෙලක් ගැන මේ පිළිබඳව නිවේණි කතා කරන්න කලින් දැන් පස්සේ ගත තීරණය මොකද්ද? ඊට පස්සේ කාත් එක්කද එකතු වෙන්නේ? ඔය වගේ ගැන තමයි මේ මාසෙ.
මම හිතන්නේ මේ මාධ්‍යවේදුන් ගිහලා අහන්නේ ඒ වගේ ප්‍රශ්නනේ.
අනිවාර්යයෙන් මේක තමයි කියන්නේ. මම ඒක තමයි කිව්වේ. සාමාන්‍යයෙන් අර මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක් ඉන්නවා මේ අර හොඳ තත්ත්වෙට කියන්නේ ප්‍රතිපත්ති පිළිදෙර මේ නමුත් අර වෙලා තියෙන්නේ දැන් මාධ්‍ය වෙලත් කරන්න ගන්න තමන්ගේ මේ මේ වාණිජමය අරමුණ සඳහන් ඔක් කරන්නේ විකිනේන ප්‍රවෘත්තිය කරන තමයි කතා කරන්නේ. ඉතින් අවසනාවකට මේ බොහොම මේ කියන්නේ දැන් අර කාලයක් සාමාන්‍යයෙන් ලංකාවෙන් පිට වෙලා යන බුද්ධිමතින්ගේ ප්‍රමාණය අඩු වෙලා තිබුණ කාලයක් තිබ්බනේ. නමුත් සෑහෙන වශයෙන් ඔබ බැලුවොත් සංඛ්‍යා ලේඛන අරගෙන බැලුවොත් දැන් මේ ලංකාවේ ඉඳන් බොහෝ විට ආපහු ලංකාවෙන් පිට වෙන යන මේ තත්ත්වයක තමයි පත් වෙලා තිබෙන්නේ.
ඔව් ඊට අමතරව චාමික මේ ශ්‍රී ලංකාවේ මේ මුදල් එකක රුපියල රුපියල මං හිතන්නේ ඉතිහාසයේ තිබ්බ දරුණුම පසුබෑමට ලක් වෙලා තියෙනවා.
ඔව්.
ඒ කියන්නේ මේ ඩොලරේ අගය 159 කිට්ටු කරා. ඒ කියන්නේ මේ ඉතිහාස කියන්නේ රුපියලත් ඒ වගේ ප්‍රමාණ වෙමින් යවනවා. අනිත් පැත්තට මේ ඉන්වෙස්ටර්ස්ලා කන්ෆිඩන්ස් එක නැති වෙනවා. මොකද ලංකාවේ දේශපාලන අස්ථාවරත්වය තියනවා කියලා හැඟෙනකොට දිගු කාලන ආයෝජන වලට එන්නේ නැහැ.
ඔව්.
කවුරුත්
ඔව් අනිවාර්යයෙන් දැන් සමාජයට කාරණා හිතනවා මේ අපි මේ පක්ෂ මේ එක්සත් ජාතික පක්ෂය මේ අර මෙයා ප්‍රහාර කියලා එහෙම දැන් නෙවෙයි අපි කරන්නේ කතා කරන්නේ මේ පොදුවේ තිබෙන රටේ තිබෙන වාතාවරණය පිළිබඳව. ඒ වගේම තමයි මේ මැතිව එමුතු විශේෂයෙන්ම මේ ඉන්න පිරිස තමන්ගේ අප්‍රසාදයේ රංජනාමනායක වගේ මැති කැමැතිවරුන් පවා තමන්ගේ අප්‍රසාදයේ ඉලිපිරම් ප්‍රකාශ කරනවා මේ යන පිළිවෙල එක වෙනස් වෙන්න ඕන. මොකද විශේෂයෙන්ම දැන් අපි ගොඩක් යුද්ධයක් නිඳා අවුරුදු 30ක් 30 ආපස්සට ගිය රටක් ආපෝතර ආපෝ මේ ඒ වගේ පැත්තකට ගෙනියනවා නම් මෙහෙම බොහොම මේ අසාධාරණ තත්ත්වයක්.
ඔව් ජාමින් නිවැරදි කිරීම 157.93 ඒ කියන්නේ 158ම තමයි.
ඔව් ඔව්
මේ අපි දැන් මේ කියාගෙන ආවේ ලංකාවේ මේ අපි දන්න කාලේ නම් මම හිතන්නේ අපි පොඩි කාලේ මතක මේ රූපයන් මේ ප්‍රවෘත්ති බලනකොට ප්‍රවෘත්තිගෙන් අන්තිමට කියනවා විනිමය අනුපාතයක තියෙන ගාන.
ඔබට මතකයි ජපානයේ විනිමය අනුපාතයේ 150 යන්නේ.
නමුත් වර්තමානයේ වෙද්දී අපිට හිතා ගන්න පුළුවන් ඒ කියන්නේ ලංකාව කොහටද ගමන් කරන්න කියලා ආර්ථික වශයෙන්
අනිවාර්යයෙන්. ඒක මේ 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 මම දන්නේ ඒ කියන්නේ ළඟදීවත් ඒක වෙනස් වෙයිද කියලා අපි දැන් ගොඩක් පිසක් හිතන් ඉන්නවා මේ ආපව අර පරණ ආඩුව ආවට පස්සේ පරණ මේ කට්ටිය ආවට පස්සේ වෙනස් වෙයි කියලා. මට හිතෙන්නේ කලින් මේකේ තියෙන ක්‍රමයේ ලොකු වෙනසක් පරිවර්තනයක් විය යුතුයි. දැන් මම මේ ළඟදී දැක්කා මේ සිංගප්පූරුවේ කැබිනට් අමාත්‍යවරු
උන්ගේ මම හිතන්නේ ක්වොලිෆිකේෂන්ස් කියන
ක්වොලිෆිකේෂන්ස් කතා කරා හැමෝම මාස්ටර්ස් තමයි උන්ගේ අඩුම ක්වොලිෆිකේෂන්.
අනිත් එක මේ අදාළ ශ්‍රේෂ්ඨයට අදාළ මේ ක්වොලිෆිකේෂන් එකක් උണ്ട තියෙනවා හිතන්නේ. කියන්නේ මේ වාකරි අදාළ නැති එක්කෙනෙක් අදාළ නැති ශ්‍රේෂ්ඨයකට දාන්නමුත් ලංකාවේ හැමතිකම බෙදලා තියෙන විදිය මං කියන්න ඕනේ. හොඳටම බැලුවම තේරෙනවා.
ඔව් කිසිම මේ
විද්‍යාත්මක බෙදීමක් කියලා කිව්වට කිසිම විද්‍යාත්මක පසුබිමක් මේ හොයාගන්න හිතන්නවත් බෑ.
ඒක නිකන් හැම රාණ්ඩුවකම කියන්නේ අපි මේ කතා කරන්නේ වර්තමාන ලෝක ගැන පිළිබඳව නෙවෙයි අවුරුදු ගානක් තිස්සේ යන ක්‍රමයේ පිළිබඳව නේද. අපි ඉදිරියේවත් එහෙම පේන්නේ නැති නිසා අපි කතා කරන්න හිතුවෙන ඉතින් මේ විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවන් නියෝජනය කරන්නේ රටේ විවස්ථාවක් හදන සහ රටේ වැදගත් තීරණ ගන්න කොට්ටාශයක්. ඔවුන් තමයි දූත කණ්ඩායම් විදිහට අනිත් රටවල් වලට ගිහිල්ලා අපේ රට නියෝජනය වෙන්නේ නේ.
ඔව්.
දැන් අපේ අද විශේෂයෙන්ම සමුල් වලට ගත්තොත් නියෝජනය කරන්නේ කවුරුන්ද?
එතන ඒක හැම ආණ්ඩුවක් තිබ්බ කාලෙම එහෙමයි යන්නේ දූත පිරිස.
ඔව්.
අදාළම නැති දූත පිරිසක්.
ඒක තමයි. එහෙම වුණාට පස්සේ ඇයි මේ බුදුමතුන් නැද්ද? ඒතකොට ඒ අර සුදුසුකමක් තියෙන පුද්ගලයන් මොනවද හිතෙන්නේ නේද? දැන් විශේෂයෙන්ම දැන් ප්‍රාදේශ සභාවක් ගමේ බෝක්කුවක් හදන්න නෙවෙයි කලන පාර්ලිමේන්තුවට යන්නේ. එතකොට එතෙන්දී යනකොට මං දන්නේ කොහමද කියලා විවස්සාවකින් හරි ගෙනල්ලා මේ ක්වොලිෆිකේෂන් මට්ටමක් ගේන්න ඕන අනිවාර්යෙන්ම.
අවම සුදුසුකමක්
අඩු ගානේ මේ ඒ ලෙවල් මං දන්නේ ඒකනේ.
මම හිතන්නේ ඒ ලෙවල් කියන දේ අනිවාර්ය කරලා ලංකාවේ පාර්ලිමේන්තුවේ දැන් තියෙන තත්ත්වය අනුව මේ විසිරවරින්න තමයි වෙන්නේ.
ඔව්. ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඇත්තට අපි බුරු කතා. මොකද මේ ඉන්න පිරිස් කවදාවත් ඔක් කරන්
දෙන්නේ නැහැ.
ඒගොල්ලොමනේ ඔය ඡන්දත් මේව කරන්නේ නේද? අවාසනාවන්ත තත්ත්වයක් අපිට මුලින්ම කතා කරන්න හිතුන දෙයක් තමයි කරන්න මේ අපි ඉස්සෙල්ලා මේ හඬපටේට සවන් දෙමු මේ දිහාන් ලොකු හෙලිදරව්වක් කළා තිබ්බා මේ හිටපු නීතිඥවරියක් සුගන්ධික ප්‍රනාන්දු කියන නීතිඥවරිය මේ රටේ තිබෙන නීතිමේ තත්ත්වය පිළිබඳව. මේ අපි පොඩ්ඩක් ඒ පොඩ්ඩක් කොටසක් ශ්‍රවණය කරන් දීලා අපි කතාවට යමුද ගන්න.
හොඳ මේෂන්. මට
තිබුණේ අවතීරපත් පාෂි වෙනුන් බෙදී ඉඳලා අපවලට විරුද්ධ වෙන. දැන් මම දිවුරුන් දීලා එතකොට මාස 4ක් හෝ 5ක් දැන් අපවලට විරුද්ධ වෙන්න ගියා උසාවිය. ගිහලා මම බලාගෙන ඉන්නවා පොලිසියත් ඇවිල්ලා විත්තිකාරයෝ ගෙනල්ලා අවතීරපත් පාෂිවයත් ඉන්නවා නීතිඥයෝත් ඉන්නවා උසාවියක් තියෙනවා නමුත් මේ නඩුව දාන්නේ නැහැ විනිශ්චය පාලකතුමා ඉදිරිපිටට. දැන් හිටියා දැන් මට දැන් ශ්‍රේෂ්ඨයට ආවලුත් මට කාර්යපටි පාටිය ලොකු අවබෝධයක් නැහැ. ඇයි උසාවි පටන් ගන්න නැත්තේ? විනිශ්චය පාලකතුමා ඉන්නවා. චේම්බර්ස් උත් පැරිලා. දැන් අපි විනිශ්චය පාලකතුමා ඉන්නවද නැද්ද දැනගන්නේ බලන කාර්යය තියෙනවා කියන. ඉතින් කාර් එකක් තියෙනවා පටන් ගන්න නැහැ. පස්සේ දැන් දොරවල් අංක දෙක අධිකරණයේ අධිරේක දිසා විනිශ්චයතුමාගේ කාමරේ මේ අධිකරණ ශාලාව ඇරලා පටන් ගත්තාම මත්පැන් සහ දුම් වැටි ගඳ ඉහ වහගිය තබෑගුමක් වගේ ස්වරූපයක් තමයි දැක්කේ. ඉතින් බලනකොට යදාල විනිශ්චයකාරවරයා සහ අධිකරණ කාර්ය මණ්ඩලය හොඳටම බීලා. බීලා දැන් කාන්තා නීතිඥවරයා වශයෙන් සිටිය මම විතරයි. ඉතුරු අය පිරිමි නීතිඥවරු පිටියේ. ඉතින් මට ඒගොල්ලෝ කියන එන්න එපා නම් යන්න එපා ඔයත් උට එන්න එපා යන්න යන්න කියලා. දැන් මට බලන්න ඕන මොකක්ද අතුල සිද්ධ වෙන්නේ. මට පේනවා තිර රෙද්ද පොඩ්ඩක් එහා මෙහා කියන්නේ තිර රෙද්ද ඒවා දූවිලි වැඩිච්ච ඉරිච්ච මහේස්ත්‍රාත් අධිකරණය ඉරිලා මහේස්ත්‍රාත්වරයා කුටුවක හේතු කරලා දෙන්නේ සපත්තු දෙක ගලවල මේස් දෙකක් ගලවල දෙහි ගෙඩියක් කපාගෙන දෙහි බෑය දෙකක් අල්ලගෙන කකුල් දෙකේ ගානවා. ඔළුව එක්කෙනෙක් දෙහි ගානවා. තව තැඹිලි එක්කෙනෙක් තැඹිලි ගෙඩියක් එහෙන් ගේනවා මෙහෙන් ගේනවා නිකන් එකම ඩ්‍රාමා එකක් වගේ. දැන් මට ප්‍රශ්නයක් නම් මම ආවේ උසාවියකට දෙන්නේ.
කල්නඹ මේ වීඩියෝ පටිය දැක්කද?
මම දැක්ක චාමිගෝක. ඇත්තට මේ සමාජ මාධ්‍ය සහ YouTube එකේ තියෙන මේ සුගන්ධිකා ෆර්නැන්ඩෝ කියලා මේ සර්ච් කරාම එනවා. මේ කිසිම ප්‍රකාශ වක්‍යමක් අපි කිසිම ආයතනයක් විතර බාරගන්නේ නැහැ. අපි මේ තනි කර කරේ ශ්‍රී ලංකාවේ මේ ජනතාවට අසන සරසුප එක එතුමියගේ විග්‍රහය. එතුමා හිටපු නීතිවේදිනිය.
මේ හිටුමින් නීතිවේදිනක් සහ මේ එතුමිය තමන් ගෝක කියන්නේ අහපු දේවල් නෙවෙයි. එතුමියම තමන්ගේ
තමන්ගේ අත්දැකීමක්
විදේශගත වෙලා ඉන්නේ. ඒ කියන්නේ නීති විධිනියක් විදියට දිවුරුන් දුන්න දවස් ඉඳන් තමන්ට මේ මුහුණ දුන්න අත්දැකීම්. දැන් අපිට ඒ වගේ අත්දැකීම් වලට මේ පෞද්ගලිකව මුහුණ දෙන්න නැතුණත් කරන්න අපි දන්න දෙයක් එක දෙයක් දන්නවා. ලංකාවේ නීති ශ්‍රේෂ්ඨය සහ මේ නීතිය පිළිබඳව මිනිසුන්ගේ තියෙන විශ්වාසය සහ කැමැත්ත බොහොම මේ ඉතාමත්ම ශීඝ්‍රයෙන් පළුදෙලා යනවා. අර ලංකාවේ තියෙනවා රූතින් කීපයක ලංකාවේ තියෙන ගරුත්වය අඩුවලා යන මං හිතන්නේ මේ නීතිඥයන්ගේ වෘත්තියත් ඒ වගේ මේ අර කියන තමන්ගේ තියෙන විශ්වාසය සහ ගරුත්වය නැති වෙලා යන එක වෘත්තියක් කිව්ව නිවැරදි.
ඔව් මම හිතන්නේ චාමික මේ වගේ හිල්තරාවක් මේ මම ඇත්තටම යම් කතා අහලා තියෙන නමුත් මෙච්චර සවිස්තරාත්මක මේ වගේ දේවල් තියෙනවා කියලා ඒ උසාවිය ඇතුළම මම අහලා තිබ්බේ නැහැ.
ඔව් මේක ඇත්තටම මේ ඔව් ඒ කියන්නේ ඇස් ඇරවන්නක් නේද අපි දැන් විශේෂයෙන්ම අධිකරණයට ගිහිලා සර් කියන්නේ දැන් අපි අධිකරණ විනිසුරලෙක් එන්න ලේසි නෑ කල්නි. කියන්නේ බොහොම බුද්ධිමට්ටමේ ඉන්න පුද්ගලෙක් වෙන්න ඕනේ හැමෝටමත් ඒක කරන්න බෑ. ඒක වරප්‍රසාදයකටත් වඩා ඒක තමන්ට තිබෙන ඒකට කියන්නේ මොකක්ද ඒ කියන්නේ මේ වගකීමක් නේ. ඒක තමන්ට නිකන් අර රජපුටුවක් වගේ අයිති කරගන්න නැතුව මේක තමන්ට ලැබිලා තියෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ ප්‍රශ්න ඉදිරියේ බොහොම මේ සානුකම්පිතව සහ ඒ කියන්නේ අවධානයෙන් ඒවා මේ හොයලා බලලා තීරණයක් දෙන වගකීම තමයි මේ විනිසුරුවෙකුට ලැබෙන්නේ. නමුත් දැන් ඇය කරන හෙළිදරව්වත් එක සමහර විනිසුරුවන් අර මේ ඒ වගේ තීරණ ගන්න එන්නෙත් බීමත්ව
කියලා එතුමිය ප්‍රකාශ කරනවා.
ප්‍රකාශ කරනවා සහ මේ තවාර නීති මේ වේදිනියන් තමන්ට නඩු අවශ්‍ය වුණාට පස්සේ මේ එක පොලිස් ස්ථානවල ඉන්න පුද්ගලයන් සම සම්බන්ධතා සහ ඒ වගේ දේවල් කියනවත් කියලා ප්‍රකාශ කළා. ඒකේ ලොකු හෙළිදරවක් වුණා. මම වංකව කියන මම මගේ පෞද්ගලික මතය ඇත්තටම මේ ඇය කියන දේවල් වල මේ කියන්නේ ඇය බොරුවක් කියන හේතුවක් නැහැ නේ කලන. දැන් මෙතන මගේ 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 තර්කය ඇයට බොරුවක් කියන හේතුවක් නැහැ. මොකද ඇය ඇත්තරම මේ මේ ඒ ශේෂ්ඨයේ නියෝජිතලා ඉන්න මේ නීතිවේදිනිය සහ ඒ කියන හැමදේම වගකීම ඇය බාර ගන්නවත් කියලා කියනවා. බොරුවක් කියලා ඇයට මං හිතන්නේ ලබා ගන්න දෙයක් තියෙනවා කියලා.
මම පොඩ්ඩක් තාමික මම හිතන තරමට මේ මම ඒ කතා ඇහුවා. අවුරුදු 5ක් වගේ කාලයක් ලංකාවේ සේවය කළා තියෙනවා මගේ මතකය අනුව. දැන් ඒ වගේ කාලයක් සේවය කරපු කෙනෙක් ඔය කතාවක් එලිපිට කියන්නේ තමන්ගේ වැරද්දක් තියෙනවා හොඳටම දන්නවා මේක සීදවි හානි කර ගැනීමක් ලංකාවේ රටක.
ඔව්.
නමුත් එහෙම නැතුව බය නැතුව කියනවා කියන්නේ මේ එතුමේක සාක්ෂි ඇති මේවට.
අනිවාර්යයෙන්ම සාක්ෂි ඇති. මං හිතන්නේ සමහර අවස්ථාවල සමහර කරුණු වලට ඇය නඩු අංකත් එක්කම කිව්වා.
ඔව්.
ඔයලා බලන්න පුළුවන් නම් සාහස් ඒ පුද්ගලයන්ගේ නම් නමුත් එක කිව්වා. එකාතිකින් දැන් ඔය හැම කරන ප්‍රකාශයකම සත්‍ය අසත්‍යභාවයේ කෙසේ වෙතත් ඇය ඒ වගේ කතාවක් ඉස්සරහට ඇවිල්ලා සමාජයේ කරපු කතාවට මිනිස්සු ගොඩක් අගය කරා. එක අතකින් කියන්නේ විශේෂයෙන් මම අර මුලින්ම කිව්වා වගේ මේ නීති ශේෂ්ත්‍රය සහ නීතිඥවරුන් ගැන තිබෙන අර විශ්වාසය අඩු වෙලා යන කාලෙක මිනිස්සුන්ට ඇත්තටම මේ මේක තමයි මේ වෙන්නේ එනවා ඇත්ත කියලා නිකන් අර ආකල්පයක් දැනුණා නේ. දැන් අපි විශේෂයෙන්ම කතා කරොත් කන දැන් අපි දැන් ලංකාවේ කොච්චරක් නඩු ගොඩ ගැහිලා තිබෙනවද? අද ඒක වෙනස් කරන්නවත් කාටවත් ඕනකමක් තිබෙනවද? විශේෂයෙන්ම මේ ලෝයස් රට දැන් අපි බලුවා ඉඩන් නඩු අපි මිනී මැරුම් නඩු ඔය වගේ දේවල් දැන් අර කැටගරයිස් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි මිනී මැරුම් නඩු නැත්තම් ඒ කියන්නේ ගොඩක් දරුණු ආකාරයේ අපරාධ වලට මුල් තැන ලැබෙන්න ඕන. ඒවා ඉක්මනට පිළිමත් ලැබෙන්න ඕන. ඊට පස්සේ ඉඩම් නඩු ඒවත් ඉක්මනට ඉවර කර දැන් ඕවා ඇදින්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මං හිතන්නේ ලෝකෙ කිසිම රටක මේ වගේ මේ ඉඩන් නඩු වගේ දේවල් පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් මෙච්චර දුරට ඇදෙනවා. ඒකෙන් වෙන්නේ අර මේ ප්‍රධානව තැනක් දෙන්න ඕන නඩුත් ඒ මේ වලට අවස්ථාවක් ලැබෙන්නේ නැති එක.
ඕනවරම තමයි හිතන්නේ අර මේ තමන් උසාවියේ තියෙන රිසෝර්සස් උත් ගොඩක් අපි එතකොට යද වෙන්නේ අනවශ්‍ය. ඒ කියන්නේ අනවශ්‍ය නේ මම හිතන්නේ ඉතාලම පහසු විසඳිය හැකි දේවල් තියෙනවා ඔතන ඇතුලේ. නමුත් මම හිතන්නේ මේ එතුමේ කතාව රේවගෙන තමයි ඇතුලේ එහෙම මොකද වෙන්නේ? එච්චර පරක්කු වෙන්න හේතුව ඇයි කියලා විග්‍රහ කරා.
ඔව් දැන් එතුමියට ඔය කතාවට මේ කරන්න හේතුවක් උනේ රංජන රාමනායක මහතා ඊට ඉස්සෙල් ප්‍රකාශ කරලා තිබුණා මේ නීති ශේෂ්ත්‍රය තුළ මේ අධිකරණය තුළ මෙහෙම වෙන්නේ කියලා. ඉතින් රංජනාමනායක මහතා විවිධ කතාවන් කරනවානේ. නමුත් අර ඒ කතාවට මේ පස්සේ මේ තමයි මේ ඇය මේ කරලිට එල මේ කතාව කරේ. ඇයට
අමතර මේ රංජනාමනායකට විරුද්ධව මතන උසාවි නඩුවකුත් තියෙනවා. මේ උසාවිට අපහාස කිරීම සම්බන්ධ මං දන්න තරමින්
ඒ වගේ මට
නඩු ගොඩක්
තිබෙනවා. ඔව් ඇයට අමතරව මම දැක්කා තවත් මේ නීතිඥයෙක්. ඔහුගේ නම
නාගහකන්ද
නීති. ඔව් ඔහුත් විශේෂ හෙළිදරව්වක් කරලා තිබුණා මේ ශ්‍රී ලංකාවේ තිබෙන මේ විශේෂම ඔහු කතා කරලා තිබුණා දෙයක් තමයි මේ ආධුනික නීතිඥවරුන්ට. ඒ කියන්නේ දිවුරුන් දෙන්න දැන් ඔහු සාමාන්‍ය දේශන නීතිඥවරුන් එකනේ යන්නේ නඩුවට සහභාගී වෙන්නේ. ඒ ලැබෙන ගරු සැලකිලි පිළිබඳව කතා කරලා තිබුණා. විශේෂයෙන්ම අර බොහොම අඩු සැලකිල්ලක් තමයි දක්වන්නේ ජේෂ්ඨ නීතිඥවරුන්ට. පස්සේ අර මේ කනිෂ්ඨ නීතිඥවරුන්ට සමගිතු වෙලා ඔවුන්ට යම් කිසි දේවල් පහදලා දෙන්න ඕන කොහොමද කරන්න කියලා. ඉතින් ඒ පිළිබඳව ඒ තිබෙන අඩුපාඩු පිළිබඳව තමයි ඔහු කතා කරලා තිබුණේ. මේ දැන් මේ නීති ශේෂ්ත්‍රය ගැන කතා කරොත් දැන් අපේ අර ඒකේ දරුණු පැත්ත තමයි මිනිසුන්ට මේ නීති පිළිබඳව තිබෙන ආකල්පය සහ විශ්වාසය අඩු වෙනින්දා අර කිසිම දෙයකට මිනිසුන්ට සාක්ෂියක් දෙන්නත් ඉදිරිපත් වෙන්නේ නැහැ දැන්. ඒක අපි පසුගිය ඔය එක එක කාරණාවලදී දැක්කා. ඔබ දැක්කා අර පාරයකට බස් එකට අහුවෙලා තිබුණු අවස්ථාවක්. ඒ මිනිස්සු එක්කෙනෙක්වත් ඉදිරිපත් වුණ නෑලු. අන්තිමට අවිල්ලා අර වාහනයකින් බැහැර තමයි මේ ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒකට මේ වගේ දේවල් මේ බලපාන. මොකද අවසානයේදී අර සාක්ෂි දෙන්න ගිය මනුස්සයල් තමයි මේ උසාවිවල මේ යන්න වෙන්නේ. සමහර දැන් ලංකාවේ උසාවි කියන්නේ යන්න ඕනේ තියෙන උසාවිය. දැන් කොළඹ නම් ජීවත් වෙන ඌ රැකියාව කරන්නේ ඒ නඩුව තියෙන්නේ ගාල්න. ඉතින් යන්න ඕන ඌ නිවාඩු දාගෙන ඌගේ මුදලිම යන්න ඕනේ. ඒක ඌට කිසිම ගාස්තුවක් උඩ ලැබෙන්නේ නැහැ.
නමුත් ඒ වගේ සංකීර්ණ හේතුත් එක්ක මිනිස්සු තව මිනිහෙක් දව කරන තියෙන අවස්ථාව මගහැරනවා.
ඔව් ඒක බොහොම ඛේදනීය තත්ත්වයක් විශේෂයෙන්ම වෙන්නේ. ඒ කියන්නේ නඩු ශේෂ්ත්‍රය පිළිබඳව තියෙන අවධානය මේ නැති වෙලා නේක. කන අපි බොහෝ දුරට කතා කරපු හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ පිළිබඳ ඇත්තටම මේ ඉදිරියට මේ නීතිඥයෙක්ස් වගේ මේ පිළිබඳ ගොඩක් අර මේ දැනුමක් තියෙන පුද්ගලයෙකු සමග සම්බන්ධලා කතා කරන්න දැන් මේ කිව්ව දේවල් වල තියෙන සත්‍යසත්‍තාවය සහ කොහොමද මේ තියෙන මේ කියන්නේ ක්‍රමයේ වර්ධනය කරගන්නේ කියන පිළිබඳව කතා කරන්න අපි දැඩි බලාපොරොත්තුවක් තිබෙනවා. ඉතින් අපි ඒ ගැන අපි මේ අපි අසන්නන්ට පසු දැන් දෙන්න අපි අවසාන වශයෙන් ගීතයකටත් යමු. අපි අවසාන කොටස තමයි ළඟාලා තිබෙන්නේ.
නැති සරණක් නැති සතුටක් ඇති මුහුණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලාවගේ
දිහන් තෝරගත්ත ගීතයක් ඇත්තරම මේ බොහොම මීරු ගීතයක් අවසාන කාලේ මේ ගෙවිගෙන අනිහින්ද කලින් අපි අද වැසලහන තුලින් අපි අද කතා කරේ විශේෂයෙන්ම මේ ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය සහ අපි තරුණයන් විදියට ලංකාවේ දකින අනාගතය ගැන කතා කරේ. අපි කැමති විශේෂයෙන්ම තරුණයන් විදියට දැන් අපි මෙහි සේවය කරත් ලංකාවට ගිහිල්ලා පසුකාලීන වශයෙන් තමන්ගේ දායකත්වය ලබා දෙන. ඒ වගේම අපි දන්නවා ලෝකේ විශාල වශයෙන් දැන් මේ ඉන්න තරුණ තරුණියන් ඒ වගේ මේ උදව් කරන්න කැමති. දැන් වීත්තේ මේ ඔවුන්ගේ සේවාව ලබා ගන්න යම්කිසි ක්‍රමවේදයක් සැලසෙන්න ඕන. කරන එක ඉක්මනින්ම වෙන්න ඕන කියලා මම බලාපොරොත්තු වෙනවා. මොකද අපි බැලුවොත් දවසෙලන්ති වුණත් අපේ බුද්ධිමතුන් කියන්නේ රැකියා කරන ස්තර ගත්තොත් ලොකු දායකත්වයක් නව ශ්‍රීලන්තයේ මේ සංවර්ධනයේ දායක වෙනවා. ඉතාමත්ම මේ කාර්යශීලීව. ඉතින් ඔවුන් අමතක කරන්න හොඳ නැහැ. ඒ ලංකාවේ හිටියානම් ඔවුන්ටත් ඒ සේවාවේ විදිහම ලබා ගන්න තිබුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනා මිස ප්‍රමෝදයක් හැදේ කියලා. අපි බැලුවොත් අපිට එහෙම සේවයක් අපි බලලා කරනවා මිසක් අපිට එහෙම මේ ක්‍රමවේදයක් නැහැ නේද?
සමාජ මේ මාධ්‍ය ජාල විතරයි දැන් ඇත්තටම අපිට තියෙන ලංකාවේ හැම දෙයක් අපිට මේ මිනිස්සු එකතු වෙලා ගන්න පුළුවන් තැනකට.
ඔව්. ඉතින් අපි බලාපොරොත්තු වෙන හැම මේ හොඳ ඒ කියන්නේ යම් කිසි ක්‍රමවේදයක් ගොඩනැගේ කියලා විශේෂයෙන්ම මේ බලාපොරොත්තු වෙන දෙයක් තමයි මේ දේශපාලන අස්ථාවර භාව ඉක්මනටම ඉවරේනෝ ඉවරෙන්න ඉවරේ කියලා මොකද ඒ තුලින් තමයි හැමදේම තීරණය වෙන්නේ විශේෂයෙන්ම අපේ
ඔව් මොකක් හරි කැමති පක්ෂයකට කමන්නේ මේ ලංකාවේ දේශපාලන ස්ථාර වෙනවා නම් ඒක ලොකු දෙයක්
ඔව් ඔව් ඉතින් අවසාන වශයෙන් මතක් කරන්න ඕන මේ අපි ගිය වැසනානේ අපිට අවස්ථාව ලැබුණ අසංක දොරන්තන කූඹියෝ මේ නිෂ්පාදකවරයා සමග සාකච්ඡා කරන්න ඔහුගේ ඇත්තනම අදහසක් තිබෙනවා අපේ ඔවුන්ගේ ගුවන් විදුලි වැඩසටහන සමග අපේ මේ ගුවන් විදුලි වැඩසටහන සම්බන්ධ කරගෙන ඉදිරිදි වැඩසටහනුත් කරන්න. ඉතින් ඒ බලාපොරොත්තුවත් එක්ක මම හිතන්නේ අපිට ලැබිලා තියෙන කාලයේ ශීඝ්‍ර මේ නිමාවගල යනවා. අපි තවත් දවසක මේ වගේ තවත් සති තුනකින් අපේ යෝන් පීසි වැඩසටහනේ තුලින් හමු වෙනවා. ඉදිරි ඊළඟ සතියේදී මහින්ද මහතා සහ සුජාතා තනමගේ ඔබගේ නිවහනට එයි. මේ වගේ බොහොම සාරවත් වැඩසටහනක් තුලින් හම්බ වෙන තුල බලාපොරොත්තුෙන් අපි අද සමුගෙන යනවා. මම චාමික.
මම කල්න.
ආයිබෝන්.
ආයිබෝන්.
Thank you.